ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය අපේ සියලු ස්වාමීන් වහන්සේලා ඇතුළු සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබරකාරුණික පින්වත්නි, ශ්‍රී සද්ධර්මයේ තමයි අපි ලබපු ලොකුම ලාභය. ලෝකයේ තුල මොන මොන ලාභ තිබුණත් සද්ධර්ම ලාභය නැති වුණොත් අසරණ වෙන වෙලාවක්, දුකටපත් වෙන වෙලාවක් වෙනවා. ලෝකෙ මොන මොන සම්පත් තිබුණත් ඒ සම්පත් විඳ ගන්න බැරි වෙලාවක් වෙනවා. ලෝකෙ ඕන තරම් ලස්සන ප්‍රිය රූප තියෙන්න පුළුවන්. ඒ රූප තිබුණත් ඒව දැක ගන්න බැරි තරමට හැදුරුවල වෙනවනම්, මිහිරි ශබ්ද තිබුණත් අහගන්න බැරි තරමට කන දුර්වල වෙනවනම්, කොච්චර ගඳ සුවඳ තිබුණත් ඒව නොදැනෙන තරමට නාසය දුර්වල වෙනවනම්, රස ප්‍රණීත දේ තිබුණත් ඒ රස නොදැනෙන තරමට ජිහ්වා ඉන්ද්‍රිය දිව දුබල දුර්වල වෙනවනම්, කොච්චර පහස තිබුණත් ඒව නිදගන්නට තරම් බැරි තරමට කය දුබල වෙනවනම්, ඒ ඉන්ද්‍රිය දුබල වෙච්ච වෙලාවේ ලෝක සම්පත් තිබුණත් වැඩක් නෑ. එවෙන් සතුටක් සෝයක් විඳින්න බෑ අපිට. අපිට කවදහරි දවසක එන්න පුළුවන් එහෙම ඉන්ද්‍රිය දුබල තත්වයට පත් වෙලා ලෙඩ ඇඳට වැටුණු, මරණ මංචකයට වැටුණු, මංච පරායන වෙච්ච වෙලාවක්. අන්න ඒ වෙලාවේ අපි මොනවා ගැන හිතලාද සතුටු වෙන්නේ? කවුද අපිව සතුටු කරන්න ඉන්නේ? අපට එහෙම දවසක් ආවොත් එදාට අපේ අභ්‍යන්තරේ මතු කරලා අරගෙන සතුටක් සුවයක් විඳින්න දහමක් නැති වුණොත්, දිය හිඳුණු විලක කුස්වාහලීනියෙක් වගේ සුසුම් හෙල හෙලා කඳුළු සලසලා හිස් අතින් මිය යන්න වේවි. එනිසා එබඳු අසරණ වීමක් වුණොත් එදාට පිහිට වෙන්න පිළිසරණ වෙන්න ලෝකෙ කවුරුවත් නැහැ. තමන් විසින්ම ඒ පිහිට පිළිසරණ හදාගෙන තියෙන්න ඕන. එනිසා සද්ධර්මයේ හොයන්න වයස්ගත වෙන්න ඕනේ නෑ. බාල තරුණ මහලු අපි කාට ධර්මයේ වමනා කරනවා. දුබල වෙන්නේ, දුර්වල වෙන්නේ, ඇදවැටෙන්නේ අපට කියලා නෙමෙයි, වෙලාව දැනුවත් කරලා නෙමෙයි. බලාපොරොත්තු විරහිත වෙලාවක එබඳු ඇදවැටීම් වෙන්න පුළුවන්. කොයි වෙලාවේ බඳු අත්දැකීමක් ලබන්න පුළුවන් වුණා ඒ ඕනම වෙලාවක මුහුණ දෙන්න අපි ළඟ යමක් තියෙන්න ඕන. ඒ නිසා ධර්ම ලාභය හැම ලාභයකටම වඩා ධර්මයේ සුවය හැම සුවයකටම වඩා ධර්මයේ ශාන්තිය හැම ශාන්තියකටම වඩා බොහොම වටිනවා. එනිසාද මේ පින්වතුන් සූදානම් වෙන්නේ ඒ සද්ධර්ම ලාභය ලබන්න, සද්ධර්මයේ ශාන්තිය ලබන්න, සද්ධර්මයේ සුවය මිද ගන්න. අපි මේ කාලය තුල පංච උපාදානස්කන්ධයේ දුක පිළිබඳව, දුකට හේතුව නැති කිරීම නැති කිරීමේ මඟ, සම්මා දිට්ඨියට හේතු වෙන ඒ සත්‍ය දර්ශනය පිළිබඳව කතා කළා. අදත් අපි ඒ දර්ශනයටම යමක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා කෙටියෙන් නමුත්. මේ ශාසනයේ අපට අහන්න ලැබෙනවා නිතර වචනයක් සක්ඛාය කියලා. සක්ඛාය, සක්ඛාය සමුදය, සක්ඛාය නිරෝධය, සක්ඛාය නිරෝධ කරන පිළිවෙත. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තවත් න්‍යායක්, තවත් ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා සක්ඛාය සක්ඛාය කියනවා. කොහොමකටද මේ සක්ඛාය කියන්නේ? උන්වහන්සේගේ පිළිතුර වන්නේ පංච උපාදානස්කන්ධා තිස්ස වචනීය. මේ සක්ඛාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටම නමක්. පංච උපාදානස්කන්ධය කිව්වත්, දුක කියලා කිව්වත්, සක්ඛාය කියලා කිව්වත් වචනවල වෙනසක් ඇති, අර්ථයේ අදහසේ වෙනසක් නැහැ. අපි අද සක්ඛාය හා සක්ඛාය දෘෂ්ටිය පිළිබඳව යමක් කතා කරන්න අදහස් කළා. මීට පෙර දවස් කීපේ අපි කතා කළ සම්මා දිට්ඨියට මූලික වෙන ඒ චතුරාර්ය සත්‍ය දර්ශනයේ සත්‍ය ඥාන ටික, ඒ දැක්ම භාවිතා කිරීමෙන් දුරුවෙන ප්‍රථම සංයෝජනය සක්ඛාය දෘෂ්ටිය වෙනවා. සක්ඛාය දෘෂ්ටිය දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ මේ සම්‍යක් දර්ශනයේ. ඒ සම්‍යක් දර්ශනයකින් සක්ඛාය දෘෂ්ටිය බිඳින්නේ කොහොමද කියලා ටිකක් හොයලා බලලා තිබුණාම අපි මේ කතා කළ තැන සම්මා දිට්ඨියේ හැටියට හඳුනා ගන්න තැන නිවැරදි තැනක්ද කියලා තවදුරටත් ප්‍රත්‍යක්ෂ කරගැනීමේ හැකියාව තිබෙනවා. අපි සක්ඛාය කියනකොට පංච උපාදානස්කන්ධයයි කියලා නම් කළා. අපි මේ අදහස, මේ වචන ටික අද අපි ටිකක් පසුවට තබලා වෙනත් වචන ටිකක් භාවිතා කරගෙන මේ අදහස තේරුම් ගන්න බලමු. මොකද්ද සක්ඛාය කියන්නේ? මොකද්ද සක්ඛාය දෘෂ්ටිය කියන්නේ? සක්ඛාය අනිකක්, සක්ඛාය දෘෂ්ටිය අනිකක්. අපි දුරු කරන්න ඕන සක්ඛාය නෙවෙයි, සක්ඛාය දෘෂ්ටිය. සක්ඛාය දෘෂ්ටිය දුරු කරන්නේ කොහොමද? සක්ඛාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම්. ඒ නිසා අපි ඉවත් කරන්න ඕන දේ ඉස්සෙල්ලා දැනගන්න ඕන. පළතවානේ ඉවත් කරන්න ඕන වල් පළ දන්නේ නැත්තම්, දන්නේ නැතුව නම් වල් පළ ඉවත් කරන්න කියලා යන්නේ, එයා වල් පළ ටික ඉතුරු වෙද්දි හොඳ පළ ටික ඉවත් කරන්න පුළුවන්. එනිසා වල් පළ වගේම හොඳ පළක් දන්න කෙනා තමයි තවානේ පාත්‍ය වල් පළ ඉවත් කරන්න සුදුසු. ඒ වගේ අපිටත් සක්කාය හා සක්කාය දෘෂ්ටිය පිළිබඳව වැටහීමක් නැත්නම් සක්කාය දෘෂ්ටිය දුර වෙන විදිහට නුවණ මෙහෙවන්න පුළුවන් කමකුත් නැහැ. එනිසා අපි හොයා බලන්න ඕන හඳුනා ගන්නට ඕන සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා. අපි අතීතයේ ගත්ත පුංචි නිදර්ශනයක් නැවත මතක් කරමු. අපි මේ පින්වතුන්ට කියලා දුන්නා විල මැද ඉන්නේ පඹේ. පඹේ කැටි තැන මිනිස්සෙක් කියන අදහසක් උපදින සිද්ධියක් පිළිබඳව. ඒක බොහොම දීර්ඝව අපි කතා කළා. ඒ නිසා ඒක මතකයි දැන් මේ සිදුවීම. ඒ නිසා අපි මෙතනදී කෙටියෙන් ඒ ගැන සිහි කරගනිමු. දැන් පඹය වූ තැන මොනවද තියෙන්නේ? මුට්ටියක් තියෙනවා. කෝට් එකක් තියෙනවා. සරමක් තියෙනවා. ලී කෑලි ටිකක් තියෙනවා. ලනු කෑලි ටිකක් තියෙනවා. දැන් මුට්ටිය සත්වයෙක්ද පුද්ගලයෙක්ද කෙනෙක්ද? කෝට් එක සත්වයෙක් පුද්ගලයෙක් කෙනෙක්ද? සරම සත්වයෙක් පුද්ගලයෙක් කෙනෙක්ද? ලී කෑලි ටික සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් කෙනෙක්ද? ලනු කෑලි ටික සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් කෙනෙක්ද? දැන් අපට තේරෙනවනේ මේ එකක්වත් සත්ව පුද්ගල ආත්ම කෙනෙක් හැටියට ගත නොහැකි අනාත්ම ධර්මයෝ. මුට්ටියක්, ලී කෑලි ටිකක්, ලනු කෑලි ටිකක්, කෝට් එකක්, සරමක්. මේ සියල්ලම සත්ව නොවන, පුද්ගල නොවන, ආත්ම නොවන, කෙනෙකු මිනිසියෙකු නොවන ධර්මතා. එබඳු ධර්මතාවයක් වූ තැන මිනිසෙක් කියන අදහස උපදින්නේ මේ මුට්ටිය, සරම, කෝට් එක, ලී කෑලි ටික, ලනු කෑලි ටික කියන මේ අවයව ටිකටද, පසෙකින් ඉන්න මටද මේ මිනිසෙක් කියන අදහස උපදින්නේ? උන් බලන්නේ ඒ අවයව වූ තැනට මම මිනිසෙක් වෙමි කියන අදහස ඉදීමක් නැහැ. මේ මිනිසෙක් කියන අදහස උපදින්නේ මට. ඈතින් ඉන්න, දුරින් ඉන්න ඔබට මට අදහසක් උපදිනවා මිනිසෙක්. දැන් බලන්න මිනිසෙක් කියන අදහස උපන්නේ තමා තුළ. ඒ මිනිසෙකින් අදහස උපදින්න හේතු වෙච්ච තැන තියෙන්නේ සත්ව නොවු, පුද්ගල නොවු, ආත්ම නොවු, මිනිසෙක් නොවු අනාත්ම ධර්මතා ටික. ඈතින් අපට තියෙනවා සත්ව, පුද්ගල, ආත්ම නොවු අනාත්ම ධර්මතා ටික. දැන් සත්වයා, පුද්ගලයා, මිනිසයා කියන අදහස උපදින්නේ තමන් තුළ. හොඳට මේ නිදර්ශනය තේරුම් ගන්න. එතන තියෙන්නේ මොනවද? ඒ අදහස උපදින්නේ එතනද මෙතනද කියන කාරණය හොඳට වටහා ගන්න. දැන් ඔන්න අපට තේරෙනවා එතන තියෙන්නේ අනාත්ම වූ නිස්සත්ත්ව, නිජීව, ශුන්‍ය අනාත්ම ධර්මතා ටික. එබඳු අනාත්ම ධර්මතාවයක් ඇති තැන අපට උපදිනවා මිනිසෙක් කියන අදහස. දැන් ඔන්න මිනිසයා කියන අදහස, මිනිසයා කියන වචනය අයිති කොහේටද? ඒ මුට්ටිය, කෝට් එක, සරම, ලනු කෑලි ටික, කෝටු කෑලි ටිකට අයිති නෑ. මනුස්සයා කියන අදහස උපන්නේ අපේ හිතේ, අපි ළඟ. දැන් ඔන්න ඊළඟට දෙවෙනි පියවර. මනුෂ්‍යයකින් අදහස අපතුල උපන්නා. උපන්න අදහසින් ඔකට කියනවා දෘෂ්ටිය කියලා. නැති දෙයක් ඇති බවට සිතින්ම ඇති කරගත්ත පිළිගැනීමට කියනවා දෘෂ්ටි කියලා. ඇත්තටම නැති එහෙත් ඇති බවට සිතින්ම උපදවාගත්ත මිත්‍යා සහගත අදහසට කියනවා දෘෂ්ටි කියලා. දැන් ඇත්තටම නැති එහෙත් ඇති බවටම උපදවාගත්ත මිනිස්සෙක් කියන අදහස. ඔන්න දෘෂ්ටිය. දෘෂ්ටිය කියන එක හරියට වර්ණවත් කණ්ණාඩියක් ඇහැට දාගත්තා වගේ. පාට කණ්ණාඩියක් ඇහැට දාගත්තොත් ලෝකෙ ඔක්කොම පේන්නේ කණ්ණාඩියේ පාටට. හැබැයි ලෝකෙ තියෙන ඇත්ත නෙමෙයි පේන්නේ, කණ්ණාඩියේ පාටින් පේන්නේ. දැන් මෙන්න මේ දෘෂ්ටියෙන් අර පඹය දිහා ඊළඟට බලනකොට දෙවෙනි පියවරේදී කොහොමද බලන්නේ? අන්න මිනිස්සේ දැන් මිනිසයා කියන අදහස ඇතුළත උපන්නේ. දැන් ඒ දෘෂ්ටියෙන් බලනවා පඹය දිහා. අන්න මිනිස්සේ දැන් පඹය මිනිස්සෙක් වුණා. මිනිසයා කියන අදහස කොච්චර බලවත් වෙනවද? දැන් අපිට හම්බ වෙනවා මනුෂ්‍යයාගේ හිස, මනුෂ්‍යයාගේ අත් දෙක, මනුෂ්‍යයාගේ පා දෙක, මනුෂ්‍යයාගේ කඳ, මනුෂ්‍යයා ඇඳගෙන ඉන්න ඇඳුම. දැන් මනුෂ්‍යයාට අයිති දේවල් හම්බ වෙනවා. දැන් මුට්ටිය පේන්නේ මනුෂ්‍යයාගේ ඔළුව හැටියට. දැන් කතා කරන්නේ විවාහාරයේ මනුෂ්‍යයාට අයිති දේ තියෙනවා. දැන් මනුෂ්‍යය ඇඳගෙන ඉන්න ඇඳුමක් තියෙනවා. දැන් මේ මනුෂ්‍යයාගේ හොඳ නරක උස මහත ගැන කතා කරන්නත් පුළුවන්. මනුෂ්‍යයාගේ ලස්සන අවලස්සන ගැන කතා කරන්නත් පුළුවන්. මනුෂ්‍යයාගේ ගුණාගුණ ගැන කතා කරන්නත් පුළුවන්. කුල ගෝත්‍ර ගැන කතා කරන්නත් පුළුවන්. දැන් කොච්චර කතා බහට ලක් වෙනවද මේ අවස්ථාවේදී? දැන් ටිකක් හිතෙන් බෙදලා බලන්න, තිබුණේ මොනවද? මිනිසෙකින් අදහස උපන්නේ කොහේද? මෙබඳු අවයවය ඇති තැනක මෙබඳු අදහසක් මා තුළම උපන්නා නේද කියලා නොදන්නේ නම්, පවේක් ඇති තැන මිනිසෙකින් අදහසක් උපන්න නේද කියලා එතන ඇත්තක් දන්නේ නැහැ, මෙතන ඇත්ත දන්නේ නැතුණු. දෙවෙනි අවස්ථාවේදී අපි මොකද්ද කරන්නේ? දෘෂ්ටියෙන් බලනවා. එතකොට ඒ ඉන්නේ මිනිස්සෙක්මයි. වාද විවාද සංවාද කරන්නත් පුළුවන්. මිනිස්යාගේ හිස, මිනිස්යාගේ කඳ, මිනිස්යාගේ අත්, මිනිස්යාගේ පා, මිනිස්යාගේ කෝට් එක, මිනිස්යාගේ සරම, මිනිස්යාට අයිති දේවල් වෙනේවා. දැන් බලන්න මේ මොහොත වෙනකන් මුට්ටිය මිනිසෙකුගේ නෙමෙයි, කෝට් එක මිනිසෙකුගේ නෙමෙයි, සරම මිනිසෙකුගේ නෙමෙයි, ලී කෑලි ටික මිනිසෙකුගේ නෙමෙයි, ලනු කෑලි ටික මිනිසෙකුගේ නෙමෙයි. හැබැයි දැන් මේ දෘෂ්ටිය උපන්නට පස්සේ මේවට අයිතිකාරයෙක් ඉන්නවා. මේ මිනිස්යාගේ හිස, මේ මිනිස්යාගේ බෙල්ල, මේ මිනිස්යාගේ අත්පා, මේ මිනිස්යාගේ කඳ, මේ මිනිස්යාගේ ඇද. ඔන්න තේරුම් ගන්න මේ නිදර්ශනය තුළ සක්කායහ සක්කාය දෘෂ්ටිය පිළිබඳ. සක්කාය දෘෂ්ටියෙන් ලෝකය බලනකොට පේන හැටි. අර පඹය වූ අවයව සහිත තැන දකින්න සක්කාය කියලා. දැන් දෘෂ්ටිය උපන්නේ කාළඟද? ඈතින් ඉන්න කෙනෙක් ළඟ. ඒ මිනිස්සේ මිනිස්සේ කියන අදහසක් උපන්නා දෘෂ්ටිය. දැන් එතන ඇත්ත දන්නෙත් නෑ මේ උපන් අදහසේ ඇත්ත දන්නෙත් නෑ දෙපළ මේ ඇත්ත නොදකිනකොට ඒ මිනිස්සෙක්මයි ඔන්න දෙවි තීන්දුවට තීරණයට එනවා ඒ මිනිස්සෙක්මයි ඊළඟට මිනිස්යාගේ හිස මිනිස්යාගේ කඳ මිනිස්යාගේ අත් මිනිස්යාගේ පා මිනිස්යාට අයිති දේ එතන තියෙනවා දැන් බලන්න ඒ තැනට ආවහම මිනිස්සයා ගැන නොඑක් වාද විවාද සංවාද කොච්චර ගොඩනගන්න පුළුවන්ද හැබැයි දැන් ඔබට තේරෙනවා මේ නිදර්ශනය තුළ භමයා වූ තැන පවතින ධර්මතාවය සක්කායන වූ පංච උපාදානස්කන්ධය අපි මේ භමයා වූ අවයව පහට මුට්ටිය සරම කෝට් එක ලී කෑලි ටික ලනු කෑලි ටික කියන මේ කෑලි පහට සමකළු පංච උපාදානස්කන්ධයේ පදයක් වගේ රූපය වේදනාව සංඥාව සංඛාරය විඥාන කියන්නේ මේ පහ වෙන් කරලා බැලුව සත්ව නොවන පුද්ගල නොවන ආත්ම නොවන නිස්සත්තු නිජීව සුඤ්ඤෝ සත්ව නොව පුද්ගල නොව ආත්ම නොව එක් ක්ෂණික ධර්මතා පහ අන්න ඒ ධර්මතා පහේ ඇත්ත නොදන්නකම මත පඹය පඹය හැටියට නොදන්නාකම යෙදුණු තැන මිනිස්සෙක් කියන අදහස උපදිනවා වගේ අපට මෙන්න මේ ධර්මතා හමු වෙන තැන මනුෂ්‍යයා කියන අදහස උපදින. මනුෂ්‍යයා කියන අදහස විතරක් නෙමෙයි. සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට තේරුම් ගන්න මේ සංඛාර කියන වචනයෙන් පැහැදිලි කරන්නේ කොතනද කියලා. ආ භමයා වූ තැන නෙමෙයි. භමයා මනුෂ්‍යයෙක් නෙමෙයි. මනුෂ්‍යයා කියන අදහස මේ චේතනා වශයෙන් පහළ කරගත් එක. ඔය විදිහට අපි මේ ලෝකයේම පිළිබදව අපි සලකුණු කරගෙන තියෙන්නේ ඔන්න ඔය කියන සංඛාර සිතින් ඇති කරගත්ත සංකල්ප. ඒ සංකල්ප වලට තමයි අපි ඇලුම් කරලා තියෙන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ අපි අරුම් කරලා තියෙන්නේ මේ සිතින්ම හදාගත්ත දෙයකට. සිතින්ම හදාගත්ත දෙයකට තමයි සිතින් අරුම් කරලා තියෙන්නේ. ඒක වඩාත් පැහැදිලි කරගන්න පුළුවන් අපි ඊළඟට ඉදිරියට කතා කරන ටික අනුව විමසා බැලුවහම. දැන් ඔබ උත්සාහ කරන සක්කාය කියන තැන පඹයා වූ තැන. මනුස්සයා කියන අදහස කොහේද උපදින්නේ? ඒ අදහස උපන්නාම ඊළඟට ඒ අදහසින් ඒ දෘෂ්ටියෙන් පඹයා දෙස බලනකොට පඹයා මිනිස්සෙක්ම වෙලා මිනිස්යාට අයිති අයවය අවයවත් මිනිස්යා ගැන හොඳ නරක ගුණාගුණ යහපත් අයහපත්කම් සමහත කුල ගෝත්‍ර මේ හැම දෙයක්ම ඒ තුළ ගොඩනැගෙන අන දෘෂ්ටිය මත තව තවත් බොහෝ කුසල අකුසලයට ඉඩ මඟ සැලසෙන ආකාර. අපි තවත් තුන්චි නිදර්ශනයක් එකතු කරගත්තොත් මෙතන නොතේරෙන කෙනෙකුට තව තැනක් තේරුම් ගන්න පුළුවන්. හිතන්න දැන් ඔබ චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක්. දැන් හිතෙන් අඳින්න මුලක් ගහක මුලක්. ඊළඟට අඳින්න තව පැත්තකින් කඩක්. තව තැනක අදින්න අතු ටික. තව තැනක අදින්න ඉටි. තව තැනක අදින්න කොළ. දැන් මුලක් තියෙනවා, කඳක් තියෙනවා, අතු තියෙනවා, ඉටි තියෙනවා, කොළ තියෙනවා. වෙන වෙනම තියෙනවා. දැන් ගහක් අපට හම්බ වෙලා නැහැ තාම. ගහක් නොවන ධර්මතා ටිකක් තියෙනවා. දැන් අපි බැලුවොත් මුල ගහක්ද මුල ගහක් නෙවෙයි කඳද ගහක් කඳ ගහක් නෙවෙයි අතුද ගහ අතුත් ගහක් නෙවෙයි ඉතිද ගහ ඉතිත් ගහක් නෙවෙයි කොළද ගහ කොළක් ගහ නෙවෙයි එහෙනම් මුල ගහ නොවන කල කඳ ගහ නොවන කල අතු ගහ නොවන කල ඉති ගහ නොවන කල කොළ ගහ නොවන කල අපිට ගහක් හම්බ වෙන්නේ කොහොමද දැන් ඔය කෑලි ටික ඔය චිත්‍ර ටික එකතු කරන්න දැන් මුලට එකතු කළා කඳ අතු එකතු කළා ඉති එකතු කළා කොළ එකතු කළා දැන් මොකද්ද වෙන්නේ දැන් ගහක් තියෙනවා. දැන් ගහ තියෙන්නේ ඒ අවයව ටික තුලද වෙන කොහෙවත්ද? ගහ කියන අදහසක් තමා තුල උපන්න මිසක් ඒ ගහක් නොව අවයව ටික එකතු කළා කියලා එතන ගහක් හට ගන්නවද? ගහ නොව ගහක් නොව අවයව ටිකක් එතන තිබුණා. හැබැයි දැන් මේ එකම ආකෘතියකට මේ අවයව ටික එකතු කළාම චිත්‍රය සම්පූර්ණ කළාම මේ අවයව ටික ගහක් වෙනව නෙමෙයි ගහ කියලා අදහස මේක බලන දකින කෙනාට උපදින්න පුළුවන් එතකොට හොඳට තේරුම් ගන්න බලන්න ගහ කියලා අදහස අයිති ඒ චිත්‍රයටදී අවයව ටිකටද එහෙම නැත්නම් තවත් කෙනෙකුගේ හිත තුළ උපන් ධර්මතාවයක්ද කියලා. ඔන්න බෙදා ගන්න සක්කාය හා සක්කාය දෘෂ්ටිය කියන එක. කන්ද මුල කන්ද අතු ඉති කොළ ටික කියන පහ දකින්න පංච උපාදානස්කන්ධයේ සක්කාය කියන එබඳු සක්කායක් ඇති තැනක ගහ වැලක් මලක් සත්වයේ පුද්ගලයේ මේ ලෝකේ යම්තාවක් නම් කරන වස්තුවක් නැත්නම් ඒ හැම එකක්ම මෙන්න මේ හිතෙන් ගොඩනගා ගන්න සංස්කාර සංඛාරකේ වචනේ අරුත උතනින් තේරුම් ගන්නවා ඔතනයි අනිත්‍ය දකින්න ඕන සබ්බේ සංඛාරා අනිච්ච යදා පඤ්ඤායේ පස්සති යතනේ බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය විසුද්ධියට නිවනට මඟ හැදෙන්නේ උතනේ. දැන් හොඳට ඔය වගේ නිදර්ශන කීපයක් අරගෙන බලන්න පුටුව මේසේ කියන තැනින් අරගෙන බලන්න. එහෙම තමන්ට තේරෙන තැන් වලින් නිදර්ශන අරගෙන බලන්න හොඳට නිබඳු අවයව ඇති තැනක මේ අදහස උපදින්න මාතුල නේද? හිතේ උපදින අදහසක් නේද? මේක රළු ගොරෝසු තැනක් ඒ වුණාට කමක් නෑ මේකෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන් හිතලා බලන්න දැන් එහෙනම් මේ බඳු අවයව ඇති තැනක එහි ඇත්ත නොදකින හැම මොහොතකම මෙහෙම අදහසක් උපදිනවා නේද ඒ අදහසෙන් මේ දිහා බලනකොට ඒක මිනිසෙක්ම වෙලා ඒක ගහක්ම වෙලා ඒක පුටුවක්ම වෙලා ඒක මේසයක්ම වෙලා ඒක ගෙයක්ම වෙලා එක වාහනයක්ම වෙලා ඔය හැම නිදර්ශනයක්ම ඔය දෙකට වෙන් කරලා බලන්න ලෝකයේ සංඛාර සත්ත්ව සංඛාර අවකාශ බුදුහාඳුරු ලෝකත්‍රයක් අවබෝධ කළා සංඛාර ලෝකය අපට මේ තියෙන සියල්ල මනෝමයෙන් හදාගත්ත ලෝකය ඒකේ සැබෑව අපට හම්බ වෙන්නේ අපි ගහක් වැලක් මලක් ගෙයක් දොරක් පුටුවක් මේසයක් මිනිස්සෙක් කියලා දකින තැන මොනවද තියෙන්නේ කියලා වෙන් වෙන් කොට බලන්න උත්සාහ කළොත් ඔන්න අපට අහුවෙන්න ඕන දෘෂ්ටිය කියන එක අවයව මෙබඳු නම් මේ බඳු අවයව ඇති තැනක මිනිස්සෙක් කියලා අදහසක් නේද ඉපදිලා තියෙන්නේ. අන්න ළඟට ගිහිල්ලා බැලුවොත් මෙතන තියෙන්නේ මුට්ටියක්. මෙතන තියෙන්නේ කෝට් එකක්, මෙතන තියෙන්නේ සරමක්, මෙතන තියෙන්නේ ලී කෑලි ටිකක්, මෙතන තියෙන්නේ වෙල් කෑලි ටිකක්, ලණු කෑලි ටිකක්. මෙහෙම ඇති දැනක මෙහෙම අදහසක් ඉපදිලා නේද? මේ අදහසින් බලනකොට මේක මිනිස්සෙක්ම වෙලා පේනුණා නේද? මිනිස්සෙගේ ගුණාගුණ හොඳ නරක යහපත් අයහපත් උස්මිටිකම් නොයෙක් දේවල් කතා කරන්න යෙදුණා නේද? තණ්හා ආසාවන් උපන්නා නේද? ලෝභ ද්වේෂ මෝහයන් හටගත්තා නේද? කුසල අකුසල කර්ම ගොඩ නැගුණා නේද මේ මත? ඔන්න Tamanට තේරුම් ගන්න පුළුවන්. ඔය විදිහේ හැම නිදර්ශනයක්ම අරගෙන බලන්න. මේ කකුලද, මේසෙ මේ කකුලද, මේසෙ මේ කකුලද, මේසෙ මේ කකුලද, මේසෙ. මේ උඩ තට්ටුවද මේසෙ? එහෙනම් මේසයක් නොවන අවයව ටිකක් තියෙන්නේ. එහෙනම් මේසෙ නොවන අවයව ටිකක් එකතු වෙච්ච තැන මේසයක් කොහෙද හටගන්නේ? මේසෙ කියන්නේ මොකද්ද? අන්න අපට හම්බ වෙනවා මුළු ලෝකෙම අපට හිතට ගොනු කරගත්ත දේවල් කියලා. හිතින් හදාගත්ත දේවල්, හිතින් නම් කරගත්ත දේවල්, හිතින් සලකුණු කරගත්ත දේවල්. අපට මිදෙන්න තියෙන්නේ බාහිර ලෝකයෙන් නෙමෙයි, සිතින්මයි. සිතින්මයි ලෝකයක්ම උපාදාන කරගෙන ඉන්නේ, අල්ලගෙන ඉන්නේ. එනිසා එතනින් මිදෙන්න පුළුවන් වෙන්නේ වැරද්ද හඳුනාගත්ත. එනිසා දැන් බලන්න පඹයෙක් ඇති තැන මිනිස්සෙක් කියන අදහසක් උපදින තැන. අර අවයව ටිකක් ඇති තැන ගහක් කියන අදහස උපදින තැන. දැන් මුල මුල යන ගණේට යන. කඳ කඳ යන ගණේට යන. අතු අතු යන ගණේට යනවා. ඉටි ඉටි යන ගණේට යනවා. කොළ කොළ යන ගණේට යනවා. එතකොට ගහ කියලා හඳුනාගන්නේ කොහොමද? මේ ටික එකතු කළාම අමුතුවෙන් එකක් හැදෙනවද? ඒ එකතු කළ තැන ගහක් හැදෙන්නේ නැහැ. ඒ ටික එකතු කළාම ගහ කියන අදහසක් බලන්නා තුල පහළ වෙනවා. එතකොට ගහ කියන්නේ අදහසක්. ඔයදී වැල, මල, ගේ, වාහන, මේස, පුටු, ඇඳ ඕන තරම් දේවල් බලන්න. ඔය විදිහෙන්ම හිතෙන්ම හදාගත්ත සංකල්ප තමයි ඒ සංකල්ප වලට තමයි අපි රාග ද්වේෂ උපදවගෙන තියෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්සකම්. අපි මෙන්න මේ බඳු අනාත්ම වූ ධර්මතාවයක් ඇති තැන මිනිස්සෙක් කියන සංකල්පයක් උපදවගෙන මිනිස්සයට ආදරය කරනවා. මිනිස්සයා කෙරෙහි රාගය උපදව ගන්නවා, ද්වේෂය උපදව ගන්නවා. මේ බඳු අවයව ඇති තැනක ගහක් කියන සංකල්පයක් උපදවාගෙන ඒ ගහේ සෙවන හරි සිසිලයි, ඒ ගහ හරි වටිනවා, ගහ පිළිබඳව ලෝභ ද්වේෂ උපදවාගෙන මේ ලෝකයේ තුල පවතින යථාර්ථයේ ධර්මතාවය මෙන්න මේ බඳුයි. එනිසා දැන් ටිකක් හිතලා බලන්න මෙන්න මේ නිදර්ශන ටිකෙන් යමක් තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඒ ටික හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනකන් ස්කන්ධ ගැන හොයන්න යන්න එපා. මේ ටික හොඳට බලලා බලලා තේරුම් ගන්න පුළුවන් නම් නිබඳු අවයව ඇති තැනක මේ හිතේ උපදින අදහසක් නේද? මේ අදහස උපන්නාම මේ අදහස නේද බලවත් වෙන්නේ. ඊට පස්සේ මේසේ කකුල, මේසේ තට්ටුව, මේසේ රෙද්ද, මේසේ උඩ, මේසේ යට කොච්චර විවාහාරයන් ගොඩ නැගෙනවද? දැන් මේසයක් නොවන අවයව ටිකක් මෙතන ඇත්තේ. මේස කියන අදහසක්, දෘෂ්ටියක් අපි තමා තුළ උපන්නේ. ඒ දෘෂ්ටිය කොච්චර සජීවී වෙනවද, බලවත් වෙනවද? අන්තිමට ඔක්කොම මේ ටික මේසට අයිති දේවල් වෙනවා. දැන් බලන්න අර චිත්‍රය, අර සිතුවම, අර පඹය වූ තැන. මිනිස්සෙක් කියලා නම් කරන්න කිසිම සලකුණක් එතන නැහැ. ගහක් කියලා සලකුණ කරන්න කිසිම සලකුණක් එතන නැහැ. දැන් ගහ කියන අදහස උපදින්නේ මිනිස්සෙක් කියන අදහස උපදින්නේ පස්සේ. මුට්ටිය කෝට් එක සරම කෝටු ලී කෑලි ටික ලනු කෑලි ටික මේ එකක්වත් මිනිස්සෙක් කියන අදහසට එකඟ නැහැ. මේ ඔක්කොම ටික මේ අවයව ටික මේ ආකෘතියට පිහිටියට පස්සේ අන්තිමටයි මිනිස්සයා කියන අදහස උපදින්නේ. හැබැයි මිනිස්සයා කියන අදහස දෘෂ්ටිය මොනතරම් බලවත්ද අන්තිමට මිනිස්සයා කියන අදහස උපදවන්න හේතු වෙච්ච යම් අවයව ටිකක් ඇත්නම් ඒ ටිකේ අයිතිකාරයක් වෙනවා. දැන් මිනිස්සයාගේ හිස, මිනිස්සයාගේ කඳ, මිනිස්සයාගේ අප්පා ගහ කියන අදහස උපදවන්න හේතු වෙච්ච කාරණා ටික ඒ කරුණු ටික යෙදිලාමයි ගහ කියන අදහස උපන්නේ. අන්තිමට මෙන්න ගහේ කොළ, ගහේ අතු, ගහේ ඉටි, ගහේ කඳ, ගහේ මුල බලන්න දෘෂ්ටියේ තරම කොච්චරද බලවත්. ඊළඟට ඒ ගහට නඩු හබ කියා ගනි, එන කොටා ගනි, ගහ මරා ගනි. ගහට ගහ උපන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. ගහ උපන්නේ කොහෙද කියලා දන්නවා නම් කවුරුවත් ගහ මරා ගන්න යන්නේ නැහැ. එන කොටා ගන යන්නේ නැහැ. ගහ තියෙන්නේ කොහෙද? තමන් තුල. ඉතින් මේක තමන් විසින්ම නුවණින් දැකලා හඳුනා ගන්න ඕන. එතකොට තේරෙනවා මේ ටික දකිනකොටම එහෙනම් නිබඳු අවයව ඇති තැනක, නිබඳු ස්කන්ධ ඇති තැනක මෙහෙම අදහස් උපදිනව නේද? මේ අවතින අවයව ටිකේ ඇත්ත, මේ උපන් අදහසේ ඇත්ත ඇති සැටි නොදැක්කොත් මේ දෙක එකතු වෙලා ලෝකයක් මැවෙනවා, ලෝකයක් මවනවා නේද? ඇත්තටම සජීවී මිනිහේ, ඇත්තටම සජීවී ගහ, වෙලක්, මලක්, ගෙයක්, පුටුවක්, මේසයක්, වාහනයක්, ලොරියක්, බස් එකක්, මේ යම් තාක් දේ අපි කතා කරන දේ නම් විවාහාරේ හැම දෙයක්ම මෙන්න මේ දෘෂ්ටිය මත ගොඩ නැගුණු සංකල්ප බව තේරුම් ගන්න. සංඛාර ලෝකයක් අපිට තියෙනවා. අපි මෙහෙට ඇලුම් කරනවා කියලා ඇලුම් කරලා තියෙන්නේ තමන්ගේම හිතේ හටගත්ත සංකල්පයකට. නීති කාමයන් චිත්‍රානි ලෝකෙ. අපි ඇලුම් කරලා තියෙන්නේ ලෝකෙ තියෙන චිත්‍රවලට නෙමෙයි. ලෝකෙ තියෙන අවයවවලට නෙමෙයි. අපි ඇලුම් කරලා තියෙන්නේ අපේ හිතේ බැඳුණු සංකල්පවලට. හැබැයි ඒ සංකල්පයට ඇලුම් කරනකොට අහු වෙලා තියෙන්නේ ලෝකෙ. නොදැනයි අපි ලෝකේ අල්ලගෙන තියෙන්නේ. ලෝකේ හසු වෙලා තියෙන්නේ. දැන් අපි මෙන්න මේ දෘෂ්ටිය මෙහෙම උපදිනවා කියන අදහස හොඳට තේරුම් ගත්තට පස්සේ දැන් බලන්න පංච උපාදානස්කන්ධේ නමින් කියන සක්කාය මොනවද කියලා. ඔන්න ඔයලා බැලුවොත් අර මුට්ටිය දී කෑලි ටික කෝට් එක ලනු කෑලි ටික සරම සත්ත්ව නොවු පුද්ගල නොවු ආත්ම නොවු කෙනෙක් නොවු අනාත්ම ධර්මතාවයක් හැටියට ඔබට වැටහෙන්නේ යම්සේද එතනට ගිහිලා බැලුවොත්. ගහක් නොවූ මුල කඳ අතු ඉති කොළ ගහක් වශයෙන් වැටහීමක් නොලබන්නේ යම්සේද ඒ ආකාරයෙන්ම හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ ස්කන්ධ ටික හොයා බැලුවොත්. මොන බුදුරජාණන් වහන්සේ අපට මෙන්න මේ නිදර්ශන වලින් තේරුම් ගන්න පුළුවන් මොකක්ද දේශනා කරලා තියෙන්නේ. දැන් ඔබට යන්තමට අනුමානයකට හෝ වැටහෙනවා නම් අබේ කැති තැන මිනිස්සෙක් කියන අදහස උපන්නාම මෙහෙම මෙහෙම වෙනව නේද? මෙබඳු සිතුවම් ඇති තැනක ගහක් කියන අදහස ඉපදිලා මේ ගහේ කොළ මේ ගහේ අතු ගහේ ඉති ගහේ මුල් ගහේ කඳ කියලා ගහේ ගෙඩි ගහේ සෙවන කියලා මේ මහා ගොඩක් බැඳීමකට යනව නේද කියලා. මේ පුටුව මේසේ ගේ ආදී නොයෙක් දේ මේ විදිහෙන්ම නේද ඉපදිලා තියෙන්නේ හැදිලා තියෙන්නේ කියලා තේරෙනවා. ඔබ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය මේ ස්කන්ධ පහ පිළිබඳව සොයා බැලීමක් කළොත් ළඟට ගිහිල්ලා බැලුවොත් පඹයා ළඟට ගියා වගේමයි. මිනිස්සේ කැටියට දැකපු පඹයා කවුරු හරි ඔබ ළඟට රැඳවගෙන ගියොත් ළඟට යනකොට අනේ මම කොච්චර මෝඩද, මම කොච්චර වැරදි අදහසක්ද ඇති කරගෙන තියෙන්නේ, මේ බඳු අවයව මේ බඳු පඹයෙක් ඇති තැනක මිනිස්සෙක් කියන අදහසක් උපදවාගෙන මං දුක් වින්දානේ ඔන්න තේරෙනවා වගේ බුදුරජාණන් වහන්සේත් අපට පෙන්ලා දුන්න මෙන්න මේ ස්කන්ධ පහක් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධය මේ සක්කාය සක්කාය හැටියට නොදැක්කොත් ඇත්ත ඇති සැටියෙන් නොදැක්කොත් සක්කාය දෘෂ්ටිය මනුෂ්‍ය සත්වය කෙනෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් ගහක් වැලක් මලක් පුටුවක් මේසයක් යානයක් වාහනයක් හැටියට ඔන්න හමුවේ මෙන්න මෙබඳු දෘෂ්ටියක් තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දේශනා කරලා නිකන් හිටියේ. උන්වහන්සේ දේශනා කළා එන්න යන්න මාත් එක්ක එතනට. මේ මිනිස්සෙක් කියලා දකින්න තැන මොනවද තියෙන්නේ මම පෙන්වන්නම් ගිහිල්ලා එන්න යන්න. උන්වහන්සේ අපිව එක් කරගෙන ගියා. උන්වහන්සේ දේශනා කළ හැම ධර්මයක්ම මෙන්න මේ අපට ඈතින් තිබුණු අපි මිනිස්සෙක් කියලා රැවටුණු කෙනෙක් දෙයක් හැටියට රැවටෙන තැනට එක් කරගෙන ගිහිල්ලා පෙන්නනවා මෙන්න තියෙන ඒවා. මොනවද තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මොකද්ද රූපය කියන්නේ? බලන්න ලිහලා නිකන් බලලා බෑ. මොකද්ද රූපය කියන්නේ? චත්තාරෝ ච මහා භූතා චතුන්නං ච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. මොකද්ද රූපය කියලා කියන්නේ? දැන් අපට රූප ආධ්‍යාත්මික රූප බාහිර රූප කියලා දෙකක් තියෙනවා. මම මගේ කියා ගන්න රූපයක් තියෙනවා, අනුන්ය අනුන්ගේය කියා ගන්න රූපයක් තියෙනවා. ආධ්‍යාත්මික රූපයක් තියෙනවා, බාහිර රූපයක් තියෙනවා. දැන් බලන්න මේ රූපයට මම මගේ කියලා කියන්න පුළුවන්ද? ඒකේ වැරද්දක් තියෙනවා. ඒ ගැන හොයන බැලීම විමසීම තමයි කායානුපස්සනාව කියන්නේ. රූපේ පිරිසිදු දකින්නවා කියන්නේ. හොඳයි, අපි දහම පසකින් තබලා අපි දන්න විද්‍යාව මත රූපය ගැන විමර්ශනයක් කරමු. අපි මේ ශරීරය කෑලි කෑලි වලට කොටස් කොටස් වලට වෙන් කරලා බෙදාගෙන ගියොත් එහෙම බෙදලා අවසානයේට සියුම් කොටස් කෑලි කෑලි වලට වෙන් කරගෙන අපි අන්වීක්ෂයකින් දකින තැන දක්වා කුඩා කරගෙන ගියොත් අපට එතනින් එහාට යනකොට හම්බ වෙනවා පරමාණුවක්. අපි මේ පරමාණුව කියන තැන නතර වෙමු. දන්න තේරෙන තැන ඔන්න මම කියන මගේ කියන කය විශ්ලේෂණය කරලා බෙදාගෙන ගිහිල්ලා අවසන් වුණා. මෙතන තියෙන්නේ පරමාණු. බාහිරය අනුන්‍ය කියන කයකුත් ඒ වගේම බෙදීමකට ලක් කරනවා. ඔන්න කොටස් වලට වෙන් කරගෙන ගිහිල්ලා අවසන් වෙනවා. එතන තියෙන්නේ පරමාණු. ඒ පරමාණුවේ මේ පරමාණුවේ වෙනස මොකක්ද? ඒකත් පරමාණු, මේකත් පරමාණු, පරමාණුව පරමාණුවම. පරමාණුවේ වෙනසක් නැහැ. එතකොට දැන් මේ පරමාණුවට මේ පරමාණු රාශියක් එකතු වෙච්ච තැනට මම කියන. තවත් පරමාණු රාශියක් එකතු වෙච්ච තැනට අණු කියන. දැන් පරමාණුව තුල තියෙනවද මමය අනුන්ගේ යන හැඟීමක්? එහෙනම් පරමාණු රාශියක් ඇති තැන මමය මගේ කියන අදහසක් කාට දීපදලා තියෙනවා? හැමෙක් ඇති තැන මිනිස්සෙක් කියන මම කියන අදහස ඉපදෙලා නැහැ. බාහිරේ තිබුණේ පරමාණු නම් ඒ පරමාණු රාශියක් ඇති තැන අනුන්‍ය කිය. සත්‍යෙක් විපුද්දලෙක් නෝනාය මහත්යය දුවය පුතාය කියලා අරගෙන තියෙන්නේ පුද්ගල භාවයෙන් අරගෙන තියෙන්නේ මොනවද? එතන තියෙන්නේ පරමාණු. දැන් අපි දන්න විද්‍යාව තුළ මේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියන මමය අනුන්‍ය කියන ටික රූපය බෙදලා බැලුවොත් අපට අහුවෙන්නේ පරමාණුව නොවේද? ඊටත් එහාට ගියොත් ඊටත් සියුම් දෙ හම්බ වෙයි, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා. තවත් එහාට ගියාම හම්බ වෙනවා රූප කලාප. ඊටත් එහාට ගියාම හම්බ වෙනවා සතර මහා ධාතු. විද්‍යාව ගිහිල්ලා තියෙන උතනට විතරයි. බුදුහාමුදුරු ඊට එහාට ගිහිල්ලා. බුදුදහම විද්‍යාව ඉක්මවා ගිහිල්ලා. භෞතිකවාදයේ තුල භෞතිකයේ ගැන්වීම තුල ඒක ආකර්ෂණයේ විකර්ෂණයේ ස්ථායීකරණයේ ස්වභාවයක් කියන තැනට ඇවිල්ලා තියෙනවා. දහනමනසේ වශයෙන් පරමාණු තමයි කුඩාම දේ කියලා මහ ලුකුවට කැගැහුවා. හැබැයි පස්සේ පරමාණු දහස් ගානකට කඩලා කිව්වා ඒක ස්වභාවයක් කියලා. ඒ ස්වභාවය කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න තාම විද්‍යාව අසමත්, අවිද්‍යාවෙන් යුක්තයි. එබැයි බුදුහාමුදුරුවෝ ඒ ස්වභාවයේ සතර කොටසකට කඩලා පෙන්නුවා. ඒකේ ස්වභාව ධර්මතා හතරක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායු. ඔන්න අපි නුවණින් බැලුවොත් කෙලවර දක්වා ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා වෙනසක් නෑ. හැම තැනකම තියෙන්නේ ධාතුව. ධාතුව රූපේ තුල. එතකොට අර ධාතුවයි මේ ධාතුවයි කියලා බෙදන්න බෑ. හැම තැනකම තියෙන එකම ස්වභාවයක්. ධාතුව කියන අදහස තේරෙන්නේ නැත්නම් පරමාණුව කියන අදහසින් ගන්න. අර පරමාණුවේ මේ පරමාණුවේ මොකද්ද වෙනස? මේ පරමාණුවට මම කියන්න, අර පරමාණුවට අනුන් කියන්න මොකද්ද තියෙන අයිතිය? එහෙනම් අර පඹේ කැති තැනක ඇති කරගත්ත දෘෂ්ටිවාදයක් නොවේද රූපේ මම කියන එක? මගේ කියන එක. මේ ටික මගේ, අර ටික අනුන්ගේ. එහෙනම් මොන බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවා රූපය බෙදලා බලන්න. ඉස්සෙල්ලා බලන්න මේ සත්‍යයේ පුද්ගලයෙක් කෙනෙක් හැටියට පේන රූපය බෙදන්න. කෙස්, ලොම්, නිය, දත්, හම, මස, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, අක්මා, දළදු, වෙනහලු, ලේ, සරව, සෙම්, සොටු, මල, මුත්‍ර ආදී මේ වශයෙන් බෙදාගෙන බෙදාගෙන යන්න. දැන් කෙස් සත්‍ය පුද්ගලයෙක්, ලොම් සත්‍ය පුද්ගලයෙක්, නිය සත්‍ය පුද්ගලයෙක්, හම දත් සත්‍ය පුද්ගලයෙක්, මස් සත්‍ය පුද්ගලයෙක්, නහර වේල් සත්‍ය පුද්ගලයෙක්, ඇටකටු සත්‍ය පුද්ගලයෙක්, ඇටමිදුළු සත්‍ය පුද්ගලයෙක්, වකුගඩුවක් මා සත්‍ය පුද්ගලයෙක්, බඩවේ සත්‍ය පුද්ගලයෙක්, ලේ සරව සෙන්සුතු පිච්චෙන් සත්ව පුද්ගල. සත්ව පුද්ගල නොව අනාත්ම වූ නිස්සත්ත නිජීව ශුන්‍ය ධර්මතා ටිකක් මෙතන තියෙන. එහෙම ඇති තැනක මේ සත්වයේ කියන අදහසක් උපදිනව නේද? අර උපමාවෙන් පෙන්නපු කතාවේ ඇත්තක් තියෙනවා වගේ නේද? ඔන්න තවදුරටත් එතනින් නතර නොවේ. කෙස් කියන්නේ මොනවද? කෙස් කියන්නේ මොනවද? ඒ ටිකත් අපි කුඩා කුඩා අංශු වලට කඩලා බැලුවොත් ඔන්න අපි කියයි සෛල කියලා. සෛල කියන්නේ මොනවද? ඒවත් තවදුරටත් කඩලා කඩලා බලලා කියයි පරමාණු කියලා. අංශු කියයි පරමාණු කියයි. ඒවත් තවදුරටත් බෙදලා බැලුවොත් ඒකත් බොරුවක් වෙනවා. අන්තිමට බෙදන්න බැරි තැනකට යනවා ධාතු. එහෙනම් ධාතුව සත්ත්ව නොව පුද්ගල නොව ආත්ම නොව කෙනෙක් නොව ස්වභාව ධර්මතාවය. මේ අමමගේ අනුන්ගේ කියන තැනට බෙදා ගන්න බැරි හැම තැනකම තියෙන පොදු ධර්මතාවයක් වෙනවා ධාතු. ඒ ධාතුව රාසි වෙච්ච තැන මේ සප්පේක පුද්ගලයක හැඟීමක් ඇති වෙලා නේද? ඒකටත් පුංචි නිදර්ශනයක් කියලා දෙන්න. මැටි කුලියක් ගැන හිතන්න. මැටි කුලියක වටිනාකමක් තියනවද කාටවත්? මම මැටි කුලියක් උලි කරලා කියනොලන් වෙන්දේසි දැන්. ලන්සුවක් කියන්න කියලා. කවුරුවත් ඉල්ලන්නේ නැහැ ඩොලර් 5කටවත්. ඩොලර් 5ක් තියා සත භාගකටවත් ඉල්ලන්නේ. ඇයි? හැමතැනම තියෙනවා. මොකදද සල්ලි දීලා ගන්න මැටි. මැටි වල කිසි වටිනාකමක් නැහැ. හැබැයි ඔය මැටි ගුලියම මම එක්තරා ආකෘතියකට වෙනස් කරනවා හදනවා දැන්. දැන් කියන වෙන්දේසියල ලස්සක් යා. දැන් මැටි ගුලිය අපේ ඉන්නේ දැන් පේනවා වළඳා. දැන් වළඳක් පේනවා. දැන් මොකද කියන්නේ? දැන් වටිනාකමක් තියෙනවා. දැන් ඒකට මිලක් තියෙනවා. හැබැයි මොනවද තියෙන්නේ? රත්තරන් එකතු කරලා මේකට. දැන් මැටිමයි තියෙන්නේ. වෙනස මොකක්ද? පේන හැඩේ වෙනස්. දැන් ওই මැටි ගුලියම වෙනස් කරලා තවත් හැඩයක් හදලා පෙන්නනවා. ඊට වැඩි ගානකට ඉන්න කලගෙඩි. ওই මැටි ගුලියම තව වෙනස් කරලා හදනවා මුවේ ගෝණෙක් ඇතේ. දැන් මැටි පේන්නේ මුවේ ගෝණේ. තව ටිකක් වෙනස් කරනවා මෙන්න ස්ත්‍රියක් පුරුෂයෙක්. තවත් වටිනවා. ඔය මැටි ටිකම තව ටිකක් වෙනස් කරලා ප්‍රතිමාවක් ඔන්න වදිනවා. දැන් මහ වටිනාකම. දැන් ඔබ ඔය දක්වා ආපු හැම තැනකම තිබුණු එකම යථාර්ථය මොකද්ද? මැටි. මැටි හැර වෙන කිසිවක් නැහැ. වෙනස මොකක්ද? පේන හැඩය හා ආකෘති. පේන හැඩය. අන්න හැඩතලය වෙනස් වෙන්න 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 නම වෙනස් වුණා. නමත් හැඩතලයක් වෙනස් වෙන්න වෙන්න වටිනාකමක් වෙනවා. හැබැයි නම හා වටිනාකම ගොඩ නැගුණේ ඒ හැමතැනකම තියෙන්නේ මැටි නේද කියලා දකින්න පුළුවන් නම් මැටි වල වටිනාකම කිසිවෙකුට නෑ. අපට ආකෘතිය, හැඩය, නම එකතු වෙනකොට මැටි වෙහිලා ගියා. ඇතිලියක්, මුට්ටියක්, කට්ටියක්, නෑමිලියක්, කොරහ, හාමෙක්, මුවෙක්, ගෝණෙක් ඇති ප්‍රතිමාවක් දක්වා පෙනෙන්න ගත්තා. දැන් බලන්න ඔය විදිහට තමයි අපි රැවටිලා තියෙන්නේ. මෙටි මෙටි හැටියට දැක්කොත් අපි කාටවත් වටිනාකමක් නැහැ. ධාතුව ධාතුවේ හැටියට දැක්කොත්, පරමාණුව පරමාණුවේ හැටියට දැක්කොත් මේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා, ලස්සනයි අවලස්සනයි කියලා, වටිනවයි නොවටිනවයි කියලා තියෙන හැම තැනකම තියෙන්නේ මේ ධාතුව පමණක්ය. අත්ථි ධාතුව පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. ධාතුව පමණක්මයි ඇත්තේ කියන නුවණ අපිට ලැබුණොත් අපි මේ රූපයට එළුම් කරන්නේ. එතකොට අපි දන්නවා ඒකෙ තියෙන්නේ මොනවද? ධාතුව. ඒ හැඩේ වෙනස් වෙන්න මේ නම් වැටිලා තියෙන ඒවා ඔක්කොම හිතෙන් හදා ගන්න ඒවා. අපි පනව ගන්න ඒවා සම්මුති. සම්මතයේ පරමාර්ථයේ දෙක දන්නවා. එතකොට සම්මතය කියන්නේ මහ බොරුවක්. පරමාර්ථයේ හැමතැනකම තියෙන්නේ මෙටි. සම්මතය ඇතිලියක්, නෑබිලියක්, කට්ටියක්, මුට්ටියක්, කලගෙඩියක්, හාවේ නුයේ ගෝණේ ප්‍රතිමාව නොයෙක් නම් පටන බැඳලා තියෙනවා. ඒ නම් අනෙකක්. තියෙන දේ හැමතැනකම එකක්. අන්න අපි ඇත්ත ඇති හැටියෙන් දකිනකොට නිබඳු ධාතුවක් ඇති තැන, නිබඳු පරමාණුවක් ඇති තැන, නිබඳු මෙටි ඇති තැනක නිබඳු තණ්හාවට හේතු වූ අදහසක් ඇති කර ගැනීම මූලකමක් නේද? මේක වරදක් තියෙනවා නේද මෙත. අන්න අපි පඹය ඉන්න තැනට ගියා. රූපේ හඳුනගත්තා වෙනවා. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදම් උච්චති රූපං. ඔන්න අපි රූපේ පරමාර්ථය හොයාගත්තාම මේ බඳු තැනකට නේද අපිට මේම මම මගේ සත්‍ය පුද්ගලයා කියන අදහස ඉදිරියලා තියෙන්නේ. අන බෙදන්න පටන් ගත්තා, විමසන්න බලන්න පටන් ගත්තා. ඔන්න පේනවා සක්හායේ තියෙන තැන. එහෙනම් දෘෂ්ටිය මොකක්ද? හිතෙන් නේද මේ අල්ලගෙන තියෙන්නේ. වේදනාවත් බලනවා. සැප වේදනා, දුක් වේදනා, දුක්ඛම සුඛ වේදනා තියෙනවා. දැන් සැප වේදනාවක් උපදිනවා, තව ඩිංගකින් දුක් වේදනාවක්. තව ඩිංගකින් සැපද නෝ දුක්ද නෝ වේදනාවක් උපදිනවා. සැප වේදනාව ඇති වෙලා නැති වෙලා දුක් වේදනාවක් උපදිනවා. මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඉතින් ඕකට ආත්මයක් කියන්නේ කොහොමද? දැන් ඇති වෙච්ච වේදනාව නෙමෙයි තව ටිකකින් තියෙන්නේ. තව ටිකකින් තව එකක්. ඒ වේදනාව උපදින්නත් හේතු හයක් තියෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, ජීවහ සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. එහෙට රූප ගැටිලා වේදනාවක් එනවා දැන්. තව ඩිංගකින් මෙන්න කනට ශබ්දයක් ගැටිලා වේදනාවක් එනවා. ඒක නැති වෙලා තව ටිකකින් නාසයට ගන්ධයක් ගැටිලා වේදනාවක් තව ටිකකින් දිවට රසයක් ගැටිලා වේදනාවක්. තව ටිකකින් කයට පහසක් එනවා. වේදනාව කියන්නේ වහ වහ ඉපද ඉපද නිරුද්ධ වෙන වෙනස් වෙන දෙයක් නේද? වේදනා බුබුළු උපමා. අහසින් වෙහි වැටෙන වෙලාවේ මේ වෙහි බිඳුව වැටෙනකොට පෙන පිඳක් හට ගන්නවා, බුබුලක් හට ගන්නවා. ඊළඟට වෙහි පොද වැටෙනකොටම ඒ වතුර බිඳුවෙන් අර බුබුල බිඳිලා යනවා. චක්කු සම්පස්යෙන් හටගත්ත වේදනාව සෝත සම්පස්යෙන් වේදනාව බිඳිලා යනවා. මේ විදිහේ බුද්ධිය බුබුලක් වගේ වහ වහ බිඳින එකක් නේද, වෙනස් වෙන එකක්. එහෙනම් දැන් මෙරිච් එකට මම කියන්නද? මැරෙමින් පවතින මේ වේදනාවට මම කියන්නද? නූපන්න වේදනාවට මම කියන්නද? එහෙනම් මම කියලා කියන්න බැරි අනාත්ම නිස්සත්තන ජීව ධර්මතාවයක් නේද වේදනාව? එහෙනම් මම කියන අදහසක් දෘෂ්ටියක් නේද? ඔන්න දෘෂ්ටිය හෙළි වෙනවා. සංඥාව රූප හඳුනනවා, ශබ්ද හඳුනනවා, ගඳ හඳුනනවා, රස හඳුනනවා, පහස හඳුනනවා, ධර්මතා හඳුනනවා. සංඥාව කියන්නේ හඳුනන බව. හඳුනනවා කියනකොට ඒක හැඳිනීම මාත්‍රයක්. අපි දනෝ පුංචිල අදරෝ ඉන්න තොටිල්ලට උඩ එක එක පාට පාට බෝලේ ඉල්ලනවා. ළමයි බලාගෙන ඉන්න ඕක දිහා. පොඩි දරුවෝ බලාගෙන ඉන්න. එයාට තේරෙනවද මේ කහ පාට, මේ රතු පාට, මේ සුදු පාට කියලා? එයාට නමක් නැහැ. හැබැයි එයා දන්නවා නානත්තේ මේ පාටට වඩා මේක වෙනස්, මේකට වඩා මේක වෙනස්. ඒ නිසා එයා එහෙ කරකව කර බලනවා. සංඥාව කියන්නේ අන්න ඒ වගේ නමක් නැතිව හඳුන ගන්න බව. දැන් රූප හඳුනනවා. එහෙට රූප ගැටිලා. තව ඩිංගකින් ඒක නැති වෙලා කනට ශබ්දයක් ගැටිලා ශබ්දයක් හඳුන ගන්නවා. තව ටිකකින් ගන්ධයක් හඳුන ගන්නවා. තව ටිකකින් රසයක් හඳුනනවා. මේ නෝනින් විමසලා බලනකොට පේනවා සංඥාව කියන්නේ වහ වහ ඉපද ඉපද නිරුද්ධ වෙනවා. එතකොට මෙරිච්ච ටිකට මම කියන්නද? නූපන් ටිකට මම කියන්නද? මේ මෙරෙමින් පවතින සංඥාවට මම කියන්නද? මම කියන්න තැනක් එතනත් හමු වෙන්නේ නැහැ. අනාත්ම නිස්සත්තන ජීව ධර්මතාවයක් නේද සංඥාව. ඊළඟට සංචේතන රූප හඳුනනවා. රූප ගැන කල්පනා කරනවා. රූප සංචේතන. ශබ්ද ගැන කල්පනා කරනවා. ගන්ධ ගැන කල්පනා කරනවා. රස ගැන කල්පනා කරනවා. පහස ගැන කල්පනා කරනවා. ධර්මතා ගැන කල්පනා කරනවා. දැන් රූපයක් ගැන කල්පනා කරනවා. තව ටිකකින් වෙන්නේ ඒක නැති වෙලා ශබ්දයක් ගැන කල්පනා වෙනවා. තව ටිකකින් ඒක නැති වෙලා ගන්ධයක් ගැන කල්පනා වෙනවා. තව ටිකකින් ඒක නැති වෙලා රසයක් ගැන කල්පනා වෙනවා. තව ටිකකින් ඒකත් නැති වෙලා පහස ගැන කල්පනා වෙනවා. දැන් බලන්න එතකොට හම්බ වෙන්නේ මේ සිතන බව මොහොතේ මොහොත නැති වෙලා යන එක. දැන් රූප ගැන හිතනකොට අනිත්‍යව නැහැ. රූප ගැන හිතපු විට රූප ගැන කල්පනාව නැති වෙලා ශබ්ද ගැන කල්පනාවක් එනවා. එතකොට අර ටික අනිත්‍යව ඔක්කොම මෙල්ලා. ඒකයි සජීවී තියෙන්නේ. එතකොට මෙරිච්ච ටිකට මම මගේ කියනවාද? නූපන් ටිකට නූපන් කල්පනාවන්ට මම මගේ කියනවාද? මේ මෙරිගෙන යන මැරෙන්න යන සංචේතනාවට මම මගේ කියනවද? එහෙනම් එතනත් නිස්සත්තර ජීව පබේක් නේද? පබේක් ඇති තැනක මනුස්සයෙක් මම කියලා අදහසක් ඉපදිලා නේද? අන්න දෘෂ්ටිය හවු වෙනවා. ඊළඟට විඥානයක් බලනවා. රූප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා, ගන්ධ දැනගන්නවා, රස දැනගන්නවා, පහස දැනගන්නවා, ධර්මතා දැනගන්නවා. විඥාන කියන්නේ දැනගන්නවා. විඥානන්ති इति විඥාන. දැන් රූපයක් දැනගන්න. රූපයක් දැනගන්න වෙලාවේ ශබ්ද ගන්ධ රස පහස පොට්ටබ්බ ධම්ම දැනගන්න සිත් නේ. දැන් තියෙන්නේ රූප දැනගන්න හිත විතරයි. මෙන්න ඒ හිත මැරෙනවා. දැන් ඊළඟට මෙන්න ශබ්දයක් දැනගන්න හිතක් පහළ වෙනවා. ඒක මෙරිලා ගන්ධයක් දැනගන්න හිතක් පහළ වෙනවා. ඒකත් මෙරිලා රසයක් දැනගන්න හිතක් පහළ වෙනවා. ඒකත් මෙරිලා පහසක් දැනගන්න හිතක් පහළ වෙනවා. ඒකත් මෙරිලා ධර්මතාවයක් දැනගන්න හිතක් පහළ වෙනවා. එතකොට හැමතිස්සෙම හිත පහක් මෙරිලා එක හිතයි ඉපදිලා තියෙන්නේ. ඒ හිතත් ඉපද සනේකින් මැරෙනවා. එහෙනම් මැරිච්ච ටිකට මම වගේ කියනවාද? රූපන් ටිකට මම වගේ කියනවාද? මේ ඉපද මැරෙන දෙයට මම වගේ කියනවාද? එහෙනම් මම වගේ කියන බැරි තැනක් නේද මේ විඥානය? අනේ ස්කන්ධ ටික හොඳට මෙනෙහි කළා, හොඳට විමසා බැලුවා. බලනකොට තේරෙනවා එහෙනම් මේ ස්කන්ධ ටික එකක්වත් පඹයක් වගේ. අවයව ටිකක් විතරයි සත්ත්වනෝ පුදුරනෝවා. මේ බඳු අවයව ටිකක් ඇති තැන මම මගේ කියන අදහසක් දෘෂ්ටියක් ඉපදිලා නේද? ඔන්න ස්කන්ධ ටික එක පැත්තකට යනවා, සක්කාය එක පැත්තකට යනවා, සක්කාය දෘෂ්ටි එක පැත්තකට යනවා. අන්න ඔය දෙක වෙන් කරගත්ත කෙනාට තමයි දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන්. එයා දන්නවා එතකොට මෙන්න මේ ටික දකිනකොට මේ ටික ඇති තැන ඇත්තට නොබැලුවොත් මේ අදහස උපදිනවා. දැන් බලන්න ඔබේ හිතේ මෙවෙන ධර්මතාවයන් දිහා භාවනාවේදී දැන් සිතේම උපදින ධර්මතාවයන් පඹය හැටියට සලකන්න, සක්කාය හැටියට දකින්න. සක්කාය දෘෂ්ටිය හැටියට දකින්න මේ ආවලා මේ ආවල් දේ මේ ආවල් කෙනා කියලා අත්පුද්දල භාවයෙන් කෙනෙක් දෙයක් හැටියට දකිනකොට මේ දෙක වෙන් කරගන්න සක්කාය හා සක්කාය දෘෂ්ටිය කියලා. දැන් ඔබ තේරුම් ගන්න සක්කාය දෘෂ්ටියට වැටුනොත් කොච්චර බලවත් වෙනවද ඒක? මිනිස්සෙක් කියන අදහස කොච්චර බලවත් වුණාද? මිනිස්සයාට අයිති වුණානේ තියව ඔක්කොම. ගහ උපන්න ගහට අයිති වුණා ඔක්කොම ටික. ඒ වගේ මේවා ඒහා සමානව දකින්න දෘෂ්ටි බරපතලකම හඳුන ගන්න. මේ දෘෂ්ටියෙන් මිදුණොත් ඔක්කොගෙන් මෙන්නේ දෙනව නේද කියලා හඳුන ගන්න. ඉස්සෙල්ලා මුකුත් කරන්න යන්න එපා. මේ වෙනස හඳුන ගන්න. මෙහෙම වෙනව නේද? තමන් සිතිනුත් අඳුර ගන්න මෙහෙම හිතේ පහළ වෙනවා මේ වගේ සංඥා සටහන්. පහළ වෙනකොට මහා මේ අහවලා මේ අහවල් දේ මේ අහවල් කෙනා මේ අපේ විතර මේ මෙන්න බාර ගන්නවා. සත්පුද්ගල භාවයෙන් කෙනෙක් දෙයක් හැටියට බාර ගන්නවා. එතන අර නිස්සත්ත්ව නිජීව ශුන්‍ය භවනේ සත්පේ පුද්ගලයේ කෙනෙක් දෙයක් යමක් හැටියට බාර ගන්නවා. මෙන්න මේ බාර ගන්න බවම දෘෂ්ටියේ හැටියට සලකන්න. මේ දෘෂ්ටියේ අන්තාවක් උපදිනවා නම් තාම සක්කාය දෘෂ්ටියෙන් යුක්තයි. එහෙනම් මේ දෘෂ්ටිය තියෙනකන් සසරෙන් මිදිලා නැහැ. එහෙනම් සංසාරයෙන් මිදෙන නම් මේ දෘෂ්ටියෙන් මිදෙන්න ඕන කියන තැන හඳුන ගන්න. ඒ දෘෂ්ටියෙන් මිදෙන්න නම් මොකද කරන්න තියෙන්නේ? පඹය ඌ හැටියෙන්ම දකින්න ඕන. අර අවයව ටික අවයව හැටියට දකින්න ඕන. මෙටි මෙටි හැටියට දකින්න ඕන. සම්මතයෙන් මිදෙන්න නම්. එහෙනම් රූපය ගැන ඔන්න විමසන්න කාය අනුපස්සනාවේ සඳහා. වේදනාව ගැන විමසන්න වේදනානුපස්සනාව. සිත ගැන විමසන්න චිත්ත අනුපස්සනාව. වේදනා සංඥා සංඛාර ගැන විමසන්න ධම්මානුපස්සනාව. සතර සතිපට්ඨානයේ තියෙන ස්කන්ධ පහ විමසන්න. ඔය ස්කන්ධ පහෙන් ස්කන්ධ පහ විමසලිමත් වෙනකොට විමර්ශනය කරනකොට හඳුන ගන්නකොට අනේ මේ බඳු අනාත්ම ධර්මතාවයක් ඇති තැනක මෙහෙම දෘෂ්ටියක් උපන්න නේද? මෙච්චර කාලයක් දුක් විඳින්නේ ඇත්තම දෙකුතු නිසා නේද කියලා මේ ඇත්ත ඇති සැටියෙන් දකිනකොට දෘෂ්ටියට ඉඩ නැති වෙනවා. සක්කාය දෘෂ්ටිය දුර වෙනවා. සක්කාය සමුදය අන්තය හැරෙනවා. සක්කාය නිරෝධය සක්කාය නිරෝධ කරන පිළිවෙත. ආර්ය අෂ්ටාංගික මාර්ගය චතුරාර්ය සත්‍ය දැක්ම මේ මොහොතේ උපදිනවා. අන්න එතකොට අපි සසරින් මිදෙන පළවෙනි දුරකොළ පසුකලා වෙනවා. ඉතින් මේ බඳු තැනකින් මේ බඳු දහමකින් අපි අපේ සිත ඇසුරු කොටගෙන මේ යථාර්ථය දකින්න විමසන්න උත්සාහවත් වෙන්න. ඒ නිදර්ශන ටික හොඳින් සිහි කරන්න හොඳින් මෙහෙ කරන්න මේ ජීවිතේම නිවෙන්නේ මේ සනසෙන්නේ යන අදිස්ථානෙන් නුවණ මෙහෙවන්න බලාපොරොත්තුවක් ඇති කරගන්න. කෙසේ හෝ මා මේ ජීවිතේ මේ ගෞතම බුදු සසුන තුළම මේ ඇත්ත දැකලා මේ සසරින් මිදෙනවාමයි කියන අදිස්ථානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං බුද්ධ ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සියං පදං අදත් ධර්ම ශ්‍රවණානි සංසබලේ භාවනාවෙන් වන්දනාවෙන් පූජාවෙන් සිත කරගත් හැම කුසලයක් හැම පිනක්ම මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේ සසර දුක් දිවා ගන්නට තව තවත් මඟ ගැන කියා දෙන මඟට යොමු කරන දහමට කුසලයට යොමු කරන පිනට දහමට යොමුන සත්පුරුෂ ඇසුර ලබන්නටම මේ පින හේතු වාසනා පාරමී වේවා. මත දිනක බුදුවලුවක් සනසන දහම් මඟ ලෝකයට කියා දෙන ආර්ය මෛත්‍රීය නාත නිබ්බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සාසන වාමක උපකාරක පින් කැමති සියලු දිව්‍ය රාජ සමූහයාටත් තම තමන්ගේ ඉෂ්ඨකාමී ගේදරොයිට කඩන් වතු පිටි පුණ්‍ය භූමියට අධිගෘහිත සියලු දෙවියන්ටත් මේ පින් ඇති වේවා. දිවේසුර වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් අමා මහ නිවනින් සනසෙත්වායි සාදු කියලා ධර්මයන්ට. අද දවසේ මේ පින්කමේ දායකත්වයේ දරණ විමලා ලිස් මෙනියම් ඒ වගේම අයෝමා ශිරෝමා රත්නායක මහත්මිය හිල්ඩා පෙරේරා හිල්ඩා ප්‍රනාන්දු මහත්මිය අයිරාන් නිරංජලා ගජනායක නොනා මහත්මිය ඔවිනී වීරක්කොඩි මහත්මිය මේ පස් දෙනා නමින්ම ඒ කුල පරම්පරාගතව මේ පරලෝකීය යම් තාක් මංපිය සහෝදර ගුණවර ඥාතිවරු හිතවතුන් ඇත්නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාට ඔබ අප හැම දෙනා නමින් මියගිය සියලු ඥාති වර්ගයාට මේ ස්ථානයේ ඇතිකොට බිහිකොට මියගිය සියලු දෙනාට මේ පින් එකසේ අත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සංසාර ගමන නිමා කොට සාන්ත නිවනින් සැනසෙත්වායි සාදුනා. ඒ වගේම අද දවසේ දායකත්වයේ දරන ඒ පින් උතුම්ට ඒ පින් උතුම්ගේ පවුල් වල හැම දෙනාටම මේ ධර්ම ශ්‍රවණයට සහභාගී වූ සම්බන්ධ වූ හැම දෙනාටම විශේෂ ආරමුණක් වන ඒසක ස්වාමීන් වහන්සේට ආශිර්වාද කිරීම උන්වහන්සේටත් උන්වහන්සේ ඇතුළු මේ සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන් ඥාන ප්‍රහාදයෙන් ආශිර්වාදයෙන් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලය අන්තරක වරණයෙන් දෘශ්‍යමානව අදෘශ්‍යමානව පවතින්නා වූ නවග්‍රහාදීන්ගෙන් එළඹෙන්නේ යැයි කියන විශ්වාස කරන බඳ දෝෂයන් නැත්නම් ඒ සියලු දෝෂයන්ද අඩවින බන්ධන සහ කටවහාදී වශයෙන් ඇති වෙන දෝෂ යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ නාග ගාන්ධර්ව ආදීන්ගෙන් එළඹෙන දෝෂ කර්ම විපාකයෙන් හටගත් දෝෂ අනුන්ගේ විසම උපක්‍රමයෙන් හටගත් දෝෂ තමන්ගේම විසම පැවැත්මින් හටගත් දෝෂ ඍතු විපර්යාසයෙන් හටගත් දෝෂ වාපිත්සෙමින් හටගත් දෝෂ ආදී සියලු රෝග දෝෂ දුරු වේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියලු සහනයේ සැනසෙල්ල ළඟා වේවා. සියලු සම්යක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් භවහා සමුද්ද වේවා. දූ දරුවන් ඇතුළු හැමගේ සියලු රැකී ආරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු ආගමික කටයුතු දිනෙන් දින සඵල වේවා දියුණු වේවා. සතරේ සරණ තුරු නරක ආදී දුක දිගයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුරුජන ඇසුරින් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන උතුම් නිවන් සුව කල් නොවේවාම අපි හැම දෙනාටම ලැබේවා සරසවා අභිවාදන සීලස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජතු ධර්ම සරණං සංසගලේ හැම දිනක් වෙනවා.